You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
Climate change එමත් නැත්නම් දේශගුණික විපර්යාසය කියන කාරණය පිළිබඳව මේ දිනවල නැවතත් වැඩිපුර කතා බහට ලක් වෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පසුගියදා පැවැත්වීමත් සමග ලෝකයේම අවධානය ඒ සඳහා යොමු වීම නිසා. ඉතින් මාසයේ අග SBS සිංහල වැඩසටහන විසින්ගෙන එන විනිවිද සමාජ කතිකාව තුළින් මෙවර අපි අවධානය යොමු කරන්නේ මේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපිට මේ ක්ලයිමට් චේන්ජ් මතතම් දේශගුණික විපර්යාසය සඳහා ඇත්තටම සාමාන්‍ය ජනයා ලෙස කරන්නට පුළුවන් මොනවද ඒ වගේම වත්මන් ඔස්ට්‍රේලියාවේ මේ දේශගුණික විපර්යාසය සඳහා ඇති වී ඇති තත්ත්වය සහ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් වාර්තාවන අන්තිමට ඔස්ට්‍රේලියානුවන් ගෙන් 77% පමණ මේ ක්ලයිමට් චේන්ජ් මතත්තම් දේශගුණික විපර්යාසය කියන දේ සිදුවන බවට පිළිගන්නා බවට තමයි වාර්තා වන්නේ. ඉතින් ඇත්තටම මේ දේශගුණික විපර්යාසය නිසා අපේ පරිසරයට මොන වගේ බලපෑමක්ද සිදුවන්නේ අපි මේ පිළිබඳව මුලින්ම දැනගනිමු. ඒ සඳහා අපිත් සමග කතා බහට එකතු වන්නේ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂිකා ඒ වගේම ශ්‍රී ලංකා වායුමය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය උපමාලි පීරිස්.
ඇත්තටම ගත්තත් ඔස්ට්‍රේලියාවේ මේ පසුගිය සියවස තුළ මේ උපරිම උෂ්ණත්වය සාමාන්‍යයෙන් 0.6 කියන්නේ සෙල්සියස් 0.6 ඒ වගේම අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 වගේ වැඩි වෙලා තියෙනවා පරීක්ෂණ වාර්තාවලට අනුව. ඉතින් මේ වෙනස්වීම ඇත්තටම පරිසර පද්ධති මත විශාල වශයෙන් බලපෑම් සිදු කරමින් තියෙනවා සහ ඉදිරියේදී බලපෑම් ඇති කරනවා. මුලින් අපි ගත්තොත් මේ ඇල්පයින් ප්‍රදේශය කියන්නේ අපි ඇල්පයින් ඉකෝසිස්ටම් කියලා කියනවා. අපි විශේෂයෙන් ගත්තොත් මේ කඳුකර ප්‍රදේශ විශේෂයෙන්ම ගත්තොත් ස්නෝවි මවුන්ටන්ස් ඒ වගේම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ කඳුකර ප්‍රදේශවල මේ හිම පතනයට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සවුත් ඊස්ටර්න් ඔස්ට්‍රේලියාවල සාමාන්‍යයෙන් 10% විතර මේ හිමපතනයේ අඩුවීමක් අපේක්ෂා කරනවා 2030 වර්ෂය විතර වෙනකොට. ඊළඟට අපි කතා කරොත් මේ නිවර්තන සහ උපනිවර්තන වනාන්තර පිළිබඳව අපි කියන්නේ ට්‍රොපිකල් සබ් ට්‍රොපිකල් ෆොරස්ට් ගැන. ඒ වගේ මේ ශාකවලට විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන් මේ ගෝලීය උණුසුම වැඩිවීමත් එක්ක. ඒ වගේම මුහුදු මට්ටම ඉහළ යන්න පුළුවන් මේ අයිස් ග්ලැස් වල දියවීම මගින්. එතකොට මේ වෙරළ ආශ්‍රිතව තියෙන පරිසර පද්ධතින් වලටත් හානි වෙන්න පුළුවන් මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීම තුළ. ඒ වගේම මේ වර්ෂාපතන වෙනස් වීම, වර්ෂාපතන රටාවේ වෙනස් වීම සහ ප්‍රමාණ වල වෙනස් වීම නිසා මේ අභ්‍යන්තර කෘෂිකාර්මික කටයුතු වලට සහ පරිසර සම්පත් මේ සංවර්ධන කටයුතු සඳහා බලපෑම් වෙන්න පුළුවන්. මොකද වියලි සහ අධික උණුසුම් තත්ත්ව නිසා මේ භූගෝල ඵලදාව ඒ වගේම සතු නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් විශාල බලපෑමක් වෙන්න පුළුවන් විශේෂයෙන් ලැබුගිනි සංඛ්‍යාව සහ ලැබුගිනි වල ප්‍රබලත්වය ඉතාමත් අධික වෙන්න පුළුවන් මේ ඉදිරි වේදී. මොකද ගෝලීය උණුසුම තමයි වියලි සතු වැඩිවීමත් එක්ක මේ ආකාරයේ විශාල තමයි ඇත්තටම පරිසරය මත පමණක් නෙවෙයි විශාල ශේෂ ගණනාවක විශාල බලපෑම් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරය මතත් විවිධ අංශවලදී විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්.
මේ දේශගුණික විපර්යාසය නිසා තවත් බලපෑම් කරන එක්තරා ක්ෂේත්‍රයක් තමයි කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කියන දේ. ඉතින් මෙයත් අපි හැමෝටම වැදගත් වන කරුණක්. මේ සඳහා මේ දේශගුණික විපර්යාසයේ බලපෑම කොහොමද? මේ සඳහා අපිත් සමග දැන් අදහස් දක්වන්න එකතු වන්නේ නිව් සවුත් වේල්ස් නිව් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂිකා අප්සරා අමරසිංහ.
ඇත්තටම දේශගුණික විපර්යාසය කියලා ගත්තාම අද සමාජයේ අපි දන්නවා බහුලවම කතාබහට ලක්වන මාතෘකාවක්. ඇත්තටම කියනවා නම් මේ නිසා ගොඩක් අහිතකර විපාක තියෙනවා. ඒක විවිධ ක්ෂේත්‍ර ගණනාවකට බලපානවා. ඒ විතරක් නෙවෙයි, ඒක යම් රටකට ප්‍රදේශයකට සීමාවක් වෙන්නේ නැතුව මුළු මහත් ලෝකයටම තර්ජනයක් වෙලා තියෙන ගෝලීය ප්‍රශ්නයක්. ඇත්තටම මම මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන. කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගත්තහම භෝග වගාව සහ සත්වව පාලනය යන කොටස් දෙකම අයිති වෙනවා. ඉතින් වර්ෂාපතනය, උෂ්ණත්වය, වායුගෝලීය ආර්ද්‍රතාවය යන අදී සාධක කෙලින්ම කෘෂිකර්මාන්තයට බලපානවා. ඉතින් අපි ඔස්ට්‍රේලියාව ගත්තහම අපි දන්නවා වර්තමානයේ පවතින වියලි සහ උණුසුම් කාලගුණික තත්ත්වයන් බහුල වශයෙන් මේ භෝග වගාවට ඒ වගේම සත්ව පාලනට අහිතකර විදිහට බලපාලා තියෙනවා. උදාහරණයක් විදිහට තිරිඟු, කඩල ඒ වගේම වල්නට්, පීෂ් යන භෝගවල අස්සන අඩුවීමට මෙම අහිතකර දේශගුණික විපර්යාස බලපාල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පවතින උණුසුම් වාතාවරණය, උණුසුම් කාලගුණික තත්ත්වයන් තෘණ වර්ධනයට ගොඩක් අහිත විදිහට, අහිතකර විදිහට බලපානවා. විශේෂයෙන්ම තෘණවල තත්ත්වය බාල වෙන්න, ඒ වගේම තෘණස්තන් අඩු වෙන්න බලපානවා. ඉතින් මේක අනිකත් පැත්තෙන් ගත්තහම සත්ත්ව පාලනයට බලපාන, මොකද ඔස්ට්‍රේලියාවේ අපි දන්නවා විශාල වශයෙන් තෘණ භූමි තියෙනවා. ඒ ආශ්‍රිතව සත්ත්ව පාලන කටයුතු සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ කාලගුණික බලපෑම් වල කාලගුණික වෙනස් වීම නිසා සිදුවන තෘණ වර්ධනයට සහ ඒ සිදුවන වෙනස් වීම නිසා සත්ත්ව පාලනය එහි අස්වැන්න අඩු වෙන්න බලපෑමක් වෙනවා කියන්න පුළුවන්.
ඉතින් අපි කවුරුත් දන්න කරුණක් තමයි ඔස්ට්‍රේලියාව කියන්නේ ගල්ලංගුරු ආකර සහිත රටක්. ඉතින් ඒ නිසාම මුළු ලෝකයේම අවධානය යොමු වෙන ඔස්ට්‍රේලියාවට මේ දේශගුණ විපර්යාසය සඳහා මේ ගල්ලංගුරු දහනය තුළින් ඔස්ට්‍රේලියාව යම් පිටුවහලක් සපයනවාද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාව කොහොමද දේශගුණ විපර්යාසයට දායක වන්නේ මේ විවිධ ක්ෂේත්‍රයන් හරහා? ඒ සම්බන්ධව දැන් අපි උදැනුවත් කරන්න එකතු වන්නේ වික්ටෝරියා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ආචාර්ය සෙනානි කරුණරත්න.
දැනට ඔස්ට්‍රේලියානු රජයේ ඉලක්කයේ සිටින්නේ 2005 වසර සාපේක්ෂව 26-28% අතර ප්‍රමාණයක් හරිතාගාර වායු, එහෙම නැත්නම් ග්‍රීන් හවුස් ගෑසස් අඩු කරන්න. මේ සඳහා ඔස්ට්‍රේලියානු රජයේ 2015 වසරේදී පැරිස් ක්ලයිමට් ඇග්‍රිමෙන්ට් එකට සයින් කරා. ඔස්ට්‍රේලියාව තුළ කාබන් විමෝචනය සහ කොච්චර කාබන් ස්ථිර කරනවාද යන්න අවුරුද්දක් ඇතුළත සෑම අවුරුද්දම එක රිපෝර්ට් කරනවා. ඒකට කියන්නේ ඔස්ට්‍රේලියන් නැෂනල් ග්‍රීන් හවුස් ගෑස් අකවුන්ටින් සිස්ටම් කියලා. එම දත්තානුව ගත්තත් එම වැඩිපුරම කාබන් විමෝචනය සිදු වෙන්නේ ගල්ලඟුරු ආශ්‍රිතව කරන විදුලි නිෂ්පාදනයේ 33% පමණ. ඊට අමතරව 19% පමණ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහන කටයුතු ආශ්‍රිතව ඔයිල් ඉන්ධන පාවිච්චි කළා. ඊට අමතරව ප්‍රවාහන ආශ්‍රිත 9% පමණ ගෑස් වලින් එමිෂන්, 13% පමණ භූමිය නැත්නම් ලෑන්ඩ් සෙක්ටරකින්. ඔස්ට්‍රේලියාව ඉතාමත් විශාල රටක්. ඒකින් වෙන ප්‍රමාණ 13% පමණ. ඊට අමතරව තවත් 13% පමණ කෘෂිකර්මාන්තය මේට සත්ත්ව පාලනය ඇතුළත්. මේ අංශ තමයි ඔස්ට්‍රේලියාව තුළ වැඩිපුරම ග්‍රීන් හවුස් ගෑස් නැත්නම් හත්තාගාර වායු විමෝචනය වැඩිපුරම සිදු වෙන්නේ.
ඉතින් බොහෝ දෙනාගේ අවධානය මේ පසුගිය දිනවලත් යොමු වුණේ ඔස්ට්‍රේලියානු රජය වෙත. කොහොමද ඔස්ට්‍රේලියානු රජය දේශගුණ විපර්යාසය සඳහා ක්‍රියාත්මක වන්නේ කියන කාරණය පිළිබඳව ඉතින් ආචාර්ය සේනානි කරුණාරත්න දැන් අපිට තවත් තොරතුරු ගෙනෙනවා. මේ දේශගුණ විපර්යාසය සඳහා බලපෑම් කරන ඒ කාබන් විමෝචනය අවම කිරීමට ඔස්ට්‍රේලියානු රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි උදැනුවත් කරන්න.
ඕචරද මගේ පරිශ්‍රයේ ශේෂ්ත්‍රය අනුගත තේමාව මම කෘෂිකර්මාන්තය සහ ලෑන්ඩ් මැනේජ්මන්ට් සම්බන්ධතාව වැඩ කටයුතු කරන්නේ. ඔස්ට්‍රේලියානු රජය මේ සඳහා ගත ක්‍රියාමාර්ග අනුව ඒ කියන්නේ ඩිරෙක්ට් ඇක්ෂන් පොලිසි කියලා. ඒකින් කියන්නේ මේ විවිධ කටයුතු මාර්ගයෙන් කාබන් තිරකිරීම අඩු කිරීම සඳහා ඔවුන් ඒ සඳහා ක්‍රෙඩිට් නැත්නම් මුදලක් ගෙවීම සිදු කරනවා. උදාහරණයක් ගත්තත් තේමාව ඔස්ට්‍රේලියානු රජය පසේ කාබන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා විවිධ දිවිගම්මන කටයුතු කරනවා. උදාහරණයක් ගත්තත් එහෙම පස ගත්තත් එහෙම ලෝකයේ තියෙන කාබන් ප්‍රමාණය ගත්තත් එහෙම පසේ තියෙන කාබන් ප්‍රමාණය වායුගෝලයේ තියෙන කාබන් ප්‍රමාණය වගේ තුන්ගුණයක් තිබෙනවා. ඊට අමතරව පසේ තියෙන කාබන් ප්‍රමාණය මීටරයක් දක්වා ගත්තත් එහෙම එය මුළු ලෝකෙම තියෙන ගස්වල තියෙන කාබන් ප්‍රමාණයට වගේ දෙගුණයක් පසේ තියෙනවා. ඒ කියන්නේ අපි පස හරියාකාරව කළමනාකරණය නැතුවත් එයින් වෙන විමෝචනය නිසා කාලගුණ විපර්යාසවල බලපෑම ඉතාමත් වැඩි. සෝ ඒක වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය මේ සඳහා කරන්නේ එමිෂන් රිඩක්ෂන් ෆන්ඩ් එක හරහා ඔවුන් පිරිමත් කරන පසේ කාබන් තිරකරන ප්‍රමාණය වැඩි කරන්න. එම වැඩියෙන් තිරකරන ක්‍රමවේද අනුව කටයුතු කරන ලෑන්ඩ් ඕනර්ස්ට නැත්නම් ගොවීන්ට පෝර්මයිකුට ඒ සඳහා කාබන් ට්‍රේඩින් ස්කීම් ඒ සඳහා ක්‍රෙඩිට් ස්කීම් එක කරා ඒ අරව ඔවුන්ට මුදලක් ලබා දෙනවා. ඒක තමයි දැන්ට පාවිච්චි කරන මෙකැනිසම් එක නැත්නම් ක්‍රමවේදය ඔස්ට්‍රේලියානු රජය කෘෂිකාර්මාන්තය සහ පස කල්පනා කරන. ඒ වගේ මම උදාහරණයක් දුන්නේ පස සම්බන්ධයෙන් පමණයි. ඊට අමතරව හිතමු දැන් මීතේන් වායු විශේෂයෙන්ම ගව පාලනය සහ ඒ ආශ්‍රිත වෙන මීතේන් වායු අඩු කිරීම සඳහාත් ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග ක්‍රමවේදයන් අරන් තිබුණා. මෙම ක්‍රියාමාර්ග බොහෝ විට සඳහන් කරන්න පුළුවන් අපිට ඩිරෙක්ට් ඇක්ෂන් පොලිසිස් කියලා.
විවිධ කර්මාන්ත ශාස්ත්‍රයන් මගිනුත් දේශගුණ විපර්යාසය සඳහා බලපෑම් කරනවා. ඉතින් දැන් අපිට නිතර අහන්නට ලැබෙන කරුණක් තමයි කාබන් නියුට්‍රල් කියන කරුණ. විශේෂයෙන් බොහෝ ඔස්ට්‍රේලියානු සමාගමුත් දැන් යොමු වෙනවා මේ කාබන් නියුට්‍රල් හෙවත් කාබන් විමෝචනය අවම කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග කර ගැනීම සඳහා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි දැන් දැනුවත් කරන්නේ නිව සවුත් වේල්ස් නිව ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පරිශිකා නිරෝෂා රණවක.
Carbon neutral. එමත් නැත්නම් මේකත් අපි තවත් විදිහකින් කියනවා carbon neutrality කියලා. මෙතෙන්ද සිද්ධ වෙන්නේ greenhouse gas emissions නැත්නම් greenhouse gas විමෝචනය පුළුවන් තරම් අඩු කරන එක. ඉතින් මෙතෙන්දී තවත් වැදගත් වෙන සාධකයක් තමයි මේ ක්‍රියාවලියේදී පුළුවන් තරම් renewable resources carbon resources භාවිත කරනවා නම් හොඳයි. උදාහරණයක් වශයෙන් අපිට solar power, wind power, hydrothermal power වගේ දේවල් භාවිත කිරීම. එතකොට මේ විදිහට greenhouse gases emissions අඩු කරලා අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ carbon footprint එක zero කරගන්න එක. ඉතින් මේකදී අපිට මේ greenhouse gases emission වීම අඩු කරන එකේ සීමාවක් තියෙනවා. يعني කිසි limit එකක් තියෙනවා. ඒ limit එකට ආවට පස්සේ අර gap එක කොහොමද compensate කරන්නේ කියන එකට තමයි මේ carbon offset හඳුන්වලා දීලා තියෙන්නේ. Carbon offset ඇත්තටම trade එකක්. අපිට carbon offset මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් fund කරන්න සමහර projects වලට මේ carbon offset ලබා ගැනීම සඳහා. උදාහරණයක් වශයෙන් forestry reforestation වගේ දෙයක් වැඩගත් වෙනවා. ඒ වගේම තමයි power plants නැත්නම් factories update වීමක්. ඒ වගේම තමයි energy utilization එක නැත්නම් ඒක efficiency එක increase කරන transportation වගේ වලදී ඒ දේවල් හරහා අපිට පුළුවන් carbon offsets ලබා ගන්න. එතකොට මෙතෙන්දි මේකම භාවිතයෙන් greenhouse gas emissions අදකිරීම carbon offsets භාවිත කිරීම දෙකම හරහා අවසාන ප්‍රතිඵලය මේ carbon neutrality වලදී අපි බලාපොරොත්තු වෙන්නේ carbon footprint එක zero කරන එක. ඔව් දැන් ඔස්ට්‍රේලියාව තුල තියෙනවා මෙතන ගොඩක් well known businesses නැත්නම් companies මේ carbon neutral certification එක සහිත මේවට අඩංගු වෙනවා බැංකු, ඒ වගේම legal firms, airlines, councils, small businesses ආදි වශයෙන් ගණනාවක් ආයතන වශයෙන් ගත්තොත් නැත්නම් ව්‍යාපාර වශයෙන් ගත්තොත් ඔස්ට්‍රේලියාව තුල මෙතන විතර මේ carbon neutral certification එක ලබාගත්තු ආයතන ගණනාවක් තියෙනවා. ප්‍රධාන උදාහරණයක් මට මෙතන සඳහන් කරන්න පුළුවන් ඕස්ට්‍රේලියන් පේපර්. ඒත් තවත් වැඩිගත්තු තමයි මේ ඕස්ට්‍රේලියන් පේපර් ඒගොල්ලන්ගේ කොහොමද carbon offset එක ලබා ගන්නෙ කියන එක. එතෙන්දී ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ මේ paper නිෂ්පාදනයේදී pulping process එකේදී by product එකක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. ඒක ඇත්තටම renewable energy වශයෙන් පාවිච්චි කරන කොළ. ඒක තමයි ඒගොල්ලන්ගේ carbon offset එක වශයෙන් භාවිත කරන්නේ. ඉතින් මේකට අමතරව ඕස්ට්‍රේලියාවේ මම හිතන්නේ විශ්වවිද්‍යාල මේ වෙනකොට carbon neutrality කියන concept එකට යන උත්සාහයක් කරනවා. මම දන්නවා විදිහට චාර්ලස් ස්ටුවර්ට් යුනිවර්සිටි එක දැනට carbon neutrality වලට හොඳටම දායකත්වය සපයන යුනිවර්සිටියක්. ඊට අමතරව තව යුනිවර්සිටිස් මෙතන කීපයක්ම මේ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අමත්න වැදගත් මෙසේජ් එකක් මේ carbon neutrality හරහා මම කියන්නේ ලෝකයටම දෙන්න පුළුවන් මේ ප්‍රවණතාවයේ ඔස්සේ ගමන් කරත්.
ඉතින් මේ අපි අවධානය යොමු කරේ විනිවිද තුලින් ඔස්ට්‍රේලියාවේ මේ දේශගුණ විපර්යාසය සඳහා වර්තමානයේ ඇති තත්ත්වය සහ රජ්‍ය ක්‍රියාකරන ආකාරය පිළිබඳව. ඉතින් සාමාන්‍ය ජනයා ලෙසට ඔස්ට්‍රේලියානුවන් හැටියට අපි කොහොමද මේ සඳහා දායක වන්නේ? මේ සඳහා විවිධ කටයුතු දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන්නේ
ඇත්තටම දේශගුණික විපර්යාස පාලනය කිරීම හෝ අවම කිරීම ගැන කතා කරනකොට අපිට ස්වභාවයෙන්ම සිද්ධ වෙන දේශගුණික විපර්යාස වළක්වා ගන්න මිනිසුන් විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ. නමුත් මිනිසාගේ මැදිහත් වීම නිසා සිදුවන දේශගුණික විපර්යාසවල තීව්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කර ගැනීමට අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මිනිසුන් විදිහට අපි දන්නවා අධික ලෙස සිදු කරන කැලෑලි කිරීම. ඒක නිසා ගොඩක් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත වෙනවා. ඒ නිසා වායුගෝලයේ තියෙන වායුගෝලයේ උණුසුම වැඩි වීමට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්ව පාලනය කරන්න අපිට පුළුවන්. ඕස්ට්‍රේලියාව ගත්තාම අතීතයේ ඉඳලා මේ දක්වා විශාල වශයෙන් කැලෑ ඇලි කිරීම සිද්ධ වෙලා තියෙනවා විවිධ කටයුතු සඳහා. නමුත් පහුගිය අවුරුදු කීපයේදී මේ ආකාරයෙන් එලිකර භූමි යළි නගා සිටුවීමට නැවත රුක්රෝපණ වැඩසටහන් දියත් කිරීමට රජය විසින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේක ඇත්තටම අපි එන්වායර්මෙන්ටල් ප්ලාන්ටිංස් කියලා හඳුන්වනවා. මේකෙදි සිදු කරන්නේ ප්‍රදේශීය ශාක මිශ්‍රණය, ඒ යම් යම් ප්‍රදේශයට ආවෙනික වූ ශාක මිශ්‍රණය ලෙස ඒ හායනයට ලක් වූ භූමිවල නැවත ස්ථාපනය කිරීම. මේක විශේෂත්ව වෙන්නේ මෙම ස්ථාපනය කිරීම ඇත්තටම ස්ථීර ලෙසම සිදුකරන සිදු කිරීමක්. මොකද නැවත මෙම ශාක කපා ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම නිදහසේ වර්ධනය වීමට ඉඩ සලස්වීමක් තමයි සිදු කරන්නේ. ඇත්තටම මෙමගින් විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් වායුගෝලයේ තියෙන අධික කාබන් තිර කිරීමට පිටුවහලක් වෙනවා මේ රුක්රෝපණය. මොකද මම කලිනුත් කිව්වා වගේ වායුගෝලයේ වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා තමයි මේ ගෝලීය උණුසුම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට කියන්න සතුටුයි මේ දවස්වල මේ හා සම්බන්ධ පර්යේෂණ කරන පර්යේෂණ කණ්ඩායමක් හා සම්බන්ධව මගේ පශ්චාත්පාදි අධ්‍යාපන කටයුතු සිදු කරනවා ඕස්ට්‍රේලියාවේ නිව් ඉංග්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ. ඉතින් දැනට අපි කරගෙන යන පර්යේෂණ ප්‍රතිඵල අනුව මෙම රුක්රෝපණය සහ මෙම රුක්රෝපණය නිසා සිදුවන අපි පර්යේෂණ කරලා තියෙන ඒ විවිධ ශේෂ ගත්තම ඇත්තට මේක ධනාත්මක පැත්තක් තියෙනවා. නමුත් මට ඔක්කොම මට මෙතෙද්දි කියන්න බැහැ. මොකද අපි තවමත් මේ පර්යේෂණයේ අතරමැද අවධියේ ඉන්න නිසා.
ඒ වගේම සාමාන්‍ය ජනයා විදිහට අපි කොහොමද දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා දායක වන්නේ කියන කාරණය පිළිබඳව වික්ටෝරියා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ආචාර්ය සේනානි කරුණාරත්න මේ ආකාරයට අපිට තොරතුරු ගෙනෙනවා.
ඉස්සර ඕස්ට්‍රේලියාවල දැන්ට පවතින දැඩි නියකකාරී තත්ත්වය නිසා කෘෂිකර්මාන්ත කටයුතුවල දිලි සිටින ගොවියන් සහ එම නිෂ්පාදන කටයුතු තාමත් ලෙස දරුණු ලෙස බලපාල තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් කාබන් තිර කිරීම ගත්තොත් මේව ප්‍රදේශවල මේ වගේ දීර්ඝකාලීන තිබීම කාබන් තිර කිරීම තියෙන හැකියාව යම් කිසි දුරකට ඒක වළක්වනවා. උදාහරණයක් ගත්තොත් කාබන් තිර කරන්න පුළුවන් අපිට විශේෂයෙන් වර්ෂාපාත නැතිවෙන්න ඕනේ. මොකද කාබන් කියන එක පස දෙකුතු වීම සඳහා සයිකල් එකක් තියෙනවා. ඒ සයිකල් එක ඉන්ටරප්ට් වුණාන් පස්සේ ඒ පසේ තියෙන කාබන් ප්‍රමාණය දැඩි නියකාරී තත්ත්වය දැඩි උෂ්ණත්වය හේතු කොටගෙන ඒ පසෙන් විමෝචන වීම තියෙන හැකියාව ඉතාමත් වැඩි. මේ සඳහා ගත්තත් ඒවා දැන් අපිට කරන්න පුළුවන් දේවල් ගත්තත් එහෙම බේසිකලි ලගින අපි දන්නවා දැන් ඕස්ට්‍රේලියාව තුළ වැඩිපුරම කාබන් විමෝචන වෙන අංශ මොනවද කියලා. ඒ අංශ වලින් අපි පාවිච්චි කරන දේවල් ඉතාමත් පරිවර්තනය සහ ඉතාමත් වක්කීමක් ඇතුව පාවිච්චි කරනවා නම් ඒවා අපිට වක්කාකාරයෙන් අපිට ඒ සඳහා අපිට දායක වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම ෆොසිල් ෆුවල් කන්සම්ප්ෂන්. දැන් ඒකදී අපිට පුළුවන් ඇත්තටම අනවශ්‍ය විදුලි පංකාර උදාහරණයක් ගත්තොත් එහෙම එයා කන්ඩිෂනර්ස් වගේ අපිට වළක්වන්න පුළුවන්. ඒ වගේ ඉතාමත් ප්‍රායෝගික දේවල් වලින් අපිට ඒ සඳහා වෙන කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක ඉතාමත් වැඩි.
ඒ වගේම ඕස්ට්‍රේලියානුවන් හැටියට අපිට එදිනෙදා ජීවිතය කරන්න පුළුවන් දේ මොනවාද මේ දේශගුණ විපර්යාසය වැළැක්වීමට? මේ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ උපමාලි පීරිස් කියන අදහස.
ඔව් ඇත්තටම මේ පසුගිය දවස්වල විශේෂම සැප්තැම්බර් 20 වෙනිදා විශාල වශයෙන් ලෝක අදහස් කරන පුද්ගලයන් එකතු වෙලා මේ සම්බන්ධව ස්ට්‍රයික් එකක් අපි කතා බහකට ලක් වුණා. විශේෂයෙන්ම ලෝක රටවල් 150කට අධික 150කට ආසන්න රටවල් සංඛ්‍යාවක ස්ථාන 4500කට ආසන්න සංඛ්‍යාවක මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වුණා. සාමාන්‍යයෙන් මේ 20 වෙනිදා ප්‍රවතිච්ච මේ ස්ට්‍රයික් එකට සාමාන්‍යයෙන් මිලියන 4ක පමණ පිරිසක් විශේෂම තරුණ කණ්ඩායම් දායකුණක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඕස්ට්‍රේලියාව ඇතුළත පමණක් සාමාන්‍යයෙන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් මේ සම්බන්ධව හටියුතු කරා. ඒ කියන්නේ මේ තරුණ පරම්පරාව තුර මේ පිළිබඳ දැන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ කොළියුන්සම අවම කිරීම වගේම මේ කායිකුණ විපර්යාස අවම කිරීම සඳහා දායක වෙන්න. සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට එදිනෙදා කොහොමද අපි මේ සඳහා දායක වෙන්නේ, කොහොමද අපි මේ හරිතාගාර වල් විමෝචනය අඩු කරන්නේ, කොහොමද ගෝලිය උණුසුම අඩු කරන්නේ කියන එක ඇත්තටම අපිට විශේෂ අඩුවිත කීපයක් අපිට කරන්න පුළුවන්. විශේෂම ගත්තොත් අපි මේ බලශක්ති ප්‍රවේශයෙන් භාවිතා කිරීම. දැන් ඒක අපිට දායක වෙන්න පුළුවන් ලොකුම විදියක්. මොකද අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එනර්ජි එෆිෂියන්ට් බල්බ් කියනවා දැන් ඒක භාවිත කරන්න පුළුවන්. මොකද මේ ඊට පස්සේ අපිට මේ දැන් අපි භාවිත කරන විදුලි උපකරණ කම්පියුටර්ස් වෙන්න පුළුවන් රූපවාහිනි වෙන්න පුළුවන් අනිකුත් උපකරණ අපි භාවිත නොකරන අවස්ථාවලදී අපි අන්ප්ලග් කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අපි විදුලි උපකරණ මිලදී ගැනීමේදී මේ එනර්ජි ස්ටාර් ලේබල්ස් වලට අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අපිට පුළුවන් හැම විටම අපි රිනියබල් එනර්ජි විශේෂයෙන් අපිට දැන් සෝලර් එනර්ජි භාවිත කරන්න පුළුවන් නිවස් වල. ඉතින් මේ සඳහා යොමු වීමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ආහාර නාස්තියම කිරීම. මොකද ආහාර නිෂ්පාදනය කියන්නේ විවිධ ආකාරයෙන් අපි විමෝචනය කරන මේ හරිතාගාර වායුවන්. ඒ කියන්නේ අපිට සක නිෂ්පාදනය වෙන්න පුළුවන්, භෝග නිෂ්පාදනය වෙන්න පුළුවන්. මොකද විවිධ අපි පොහොර වර්ග රසායන ද්‍රව්‍ය භාවිත කරනවා. මේ තුළ අපිට විශාල අපි දායකත්ව දක්වනවා මේ ගොලියෝ නිසම සඳහා. ඒ නිසා අපි ආහාර භාවිත ආහාර නාස්තියවම කිරීම ඇත්තටම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි පුළුවන් සෑම අවස්ථාවකම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමත් වැදගත්. විශේෂයෙන් අපි ගත්තොත් ඒ වගේම කාර් පූලින් නැත්නම් කාර් ෂෙයරින් වගේ දේවල් භාවිත කිරීමත් ඉතාමත් වැදගත්. මොකද දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක ඒ සඳහා විශේෂ මන්තිරු තියෙනවා. දැන් අපි බයිසිකල් ධාවනය සඳහා නිසා බයිසිකල් වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන් කෙටි දුර සඳහා මේ වගේ දේවල් වලින් අපිට දායකත්වය දක්වන්න පුළුවන්. ඒ වගේම වන විනාශය අධිකරීමේ අපි විශාල වශයෙන් කතා කරොත් ඒවත් කතා කරන්න පුළුවන්. නමුත් අපිට එදිනෙදා කරන්න පුළුවන් දේවල් තමයි මම මේ දැන් සඳහන් කරේ. මම හිතන්නේ හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා අපිට නැත්තම් ඉදිරියේදී විශාල අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මේ දිනවල වැඩිපුර කතාබහ වන දේශගුණ විපර්යාසයේ ඕස්ට්‍රේලියාවේ කොහොමද බලපා තිබෙන්නේ සහ ඒ සඳහා අපිට කළ හැකි දේ පිළිබඳවයි අද විනිවිද සමාජ කතිකාව තුළින් අපි අවධානය යොමු කළේ. අපි ස්තුතිවන්ත වෙනවා අපිත් සමග කතාබහට එකතු වුණ උපමාරි පීරිස්, අප්සරා අමරසිංහ, ආචාර්ය සේනානි කරුණාරත්න, නිරෝෂා රණවකස්ට අපිත් සමග කතාබහට එකතු වුණාට. එහෙමනම් අපි විනිවිද තුළින් අදත් සමුගන්නවා. නැවතත් ලබන මාසයේ අවසානම් හරවදා විනිවිද තුළින් හමුවෙමු.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.